හොඳයි, එහෙමනම් සාවධාන වහන්න. මේකට මේ ප්‍රථමයෙන් දහතුසෝ උපපරික්කතේ ආයතනසෝ උපපරික්කතේ කියන කොටස් දෙක විස්තර කළා. දහතු වශයෙන් නුවණින් විමසමින් සාධකින ආකාරය සහ ආයතන වශයෙන් නුවණින් විමසමින් දකින ආකාරය. අද මේ මිනිස්සාව කතා කරන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදතෝ උපපරික්කතේ කියන කොටසයි. මේ පටිච්ච සමුප්පාදතෝ උපපරික්කතේ කියන එකේ අදහස හේතුඵල වශයෙන් දකිනින් භවනා කරනවා, නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන් හේතුඵල වශයෙන් අවබෝධ කරගන්නවා කියන එක. මේක ප්‍රථමයෙන් මෙයට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයන්ගේ සමුදය ගැන කතා කළා. රූප සංදේ වේදනා සංදේ ආදී ඒවා විස්තර කරන විට මේ හේතුඵල ධර්මතාවයන් තමයි අපි එදා විස්තර කළේ. ඒක නිසා මේදී ගණන් ගන්න ගබන්නේ ඒ රූප සමුදය වේදනා සමුදය ආදී වශයෙන් දැක්කෝ ඒ සමුදයට සමුදේ නෙවෙයි. මෙතෙන්දී ඇත්ත වශයෙන්ම අදහස් කරන ලබන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපණ ආදී වශයෙන් දක්වා ඇති පටිච්ච සම්පාද ධර්මයන් අනුව මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකය විමස විමසා බැලිය යුතුයි කියන කාරණාව. මේක ප්‍රථමයේදී මෙයට රූප සමුදය ගැන කතා කරනකොට ආහාර සමුදය, රූප සමුදය කියන කතාව විස්තර කළා මතක ඇති. ඊළඟට වේදනා සංඥා සංඛාර සමුදය වශයෙන් දැක්වේ පස්සෙයි. පස්ස සමුදය වේදනා සමුදය, පස්ස සමුදය සංඥා සමුදය, පස්ස සමුදය සංඛාර සමුදය කියලා එකයි දාපු විස්තර කළා. නාම රූප සමුදය වශයෙන් දැක්වේ විඥාන සමුදය වශයෙන් දැක්වේ නාම රූපයි. නාම රූප සමුදය විඥාන සමුදය කියලා. අද අප මෙයට ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ පටිච්චසමුප්පාදය පිළිබඳ දීර්ඝ විස්තරයක් නෙවෙයි. ඔබට මේ දීර්ඝ විස්තර මේ මේක පෙර කරන දේශනාවල අපි කරලා තියෙනවා. විශේෂයෙන්ම ওই කන්න සූත්‍රය ආශ්‍රයෙන් කරන දේශනාවල පටිච්චසමුප්පාදය දැක්කන විස්තර ළඟ දේශනා රාශියක් තිබෙනවා. ඒවා මේ අහලා තිබෙනවා. ඊටත් අමතරව දැනට අප මේ හරි දැක්ම කියලා පොත් පෙළක් ගහගෙන යනවා. ඒ පොත් පෙළේ තියෙනවා පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන පොත් 12. ඒවැයින් අපි විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ තුළින් නිර්වාණ ධාතු අවබෝධ කරගත හැකි කියන කරුණ ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ එක එක අංගයක් තුළින් නිර්වාණ ධාතු අවබෝධ කරගත හැකි කෙසේද කියන කරුණයි පෙන්වන්නේ. ප්‍රාණ ඒවා පරිශීලනය කිරීමෙන් මේ ආයත පුළුවන් ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට. එම නිසා පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ දීර්ඝ විස්තරයක් නෙවෙයි අදාප කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අර කලින් රූප සම්බේ වේදනා සංඥා සංඛාර විඥාන සම්බේ වශයෙන් කියන ලද කරුණු පටිච්ච සම්පාදයට සමීප කරමින් ඒ තුළින් පටිච්ච සම්පාද ධර්මයන් මතු කරගත හැකි කෙසේද කියන කරුණු තමයි අද විස්තර වශයෙන් ටිකක් කියන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒක දීර්ඝ වශයෙන් විස්තර කිරීමට අදහස් කරන්නේ කෙටියෙන් අප කියන්නේ. නමුත් කෙටියෙන් කියන කරුණු වලට දීර්ඝ වශයෙන් මෙයට අදහස දීර්ඝ වශයෙන් මෙයට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙනවා. ඒක නිසා ඒවා දීර්ඝ වශයෙන් විස්තර නොකරන්නේ. මේ පටිච්ච සම්පාද ධර්මයන් අර ආහාර සමුදය ආදී කරුණවල සම්බන්ධ කරලා කරපු දේශනාවක් හෝ නැත්නම් එසේ ඒවා පිළිබඳ විස්තර දැක්වෙන කිසිම පොතපතක් හෝ අපිට කියවන්නට ලැබිලා නැහැ. මේකක් නැහැ. එම නිසා මෙම කරුණ අද පළමුවනි වතාවටයි මේ ආයත සමහරට අසන්නට ලැබෙන්නේ. දැන් මේ ආයත දැන් මතක් වන්නට ඕන රූප සමුදය ගැන කතා කරනකොට ආහාර සමුදය රූප සමුදය කියන පාඩේ ආහාර නිසා රූප ඇති වෙනවා. ආහාර කියන එකේ කොටස් හතරක් මේ ප්‍රතිමේ විස්තර කරලා තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර කියන. මේ නද මනෝ සංචේතන ආහාර කියන කොටසින් පළමුවෙන් පටන් ගැනීමට මා බලාපොරොත්තු වෙන්නේ අප මනුෂ්‍ය ලෝකයේ ඉපදුනේ ගිය ආත්මයේ මරණ මොහොතේදී කුසල කර්මයක් අපට සිහිපත් වෙච්ච නිසා. ඒ කුසල කර්මයේ විපාකයක් වශයෙන් තමයි මේ මව කුස තුළ ප්‍රතිසන්දි විඥානේ ජනිත වෙන්නේ. එතකොට කුසල කර්මයක් කියන්නේ චේතනාව ප්‍රමුඛ වූ චෛතනාවක මුල්ලු හේතුව නිසා කරන ලද කායිකෝ වාචිකෝ මානසික ක්‍රියාදාමයන්ට. චේතනාහම් ලික්ඛේ කම්මං වදාම මේ චේතේත්වා කම්මං කරොත් ඒ කායේන වාචා මනසා කියන පාඩේ මෙහෙයිට පුරු පාඩයක් පුරු පුරු දෙකක්. චේතනාවම් මහන්නේ මම කර්මයේ කියනවා. චේතනාව ඇති වීම නිසා විශේෂිතලා කයින් වචනයෙන් සිටින් කුසල් හෝ අකුසල් කර්ම ප්‍රශ් කරනවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාණං කියලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාද ධර්මයන් විස්තර කරනකොට ප්‍රකාශ කළා. අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස් වෙනවා. ඒ කර්ම සංස්කාර නිසා නැවත ප්‍රතිසන්දි විඥානයක් ගෙන දෙනවා කියන එකයි ඒ අදහස. මෙතන කර්ම සංස්කාර සංස්කාර කියන වචනයෙන් දක්වන්නේ මනෝ සංචේතන ආහාර කියන එකයි. බද චේතනාව ප්‍රමුඛ වෙලා ඒ කර්මයක් සිදු කරන්නේ ඒ මනෝ සංචේතනාවන් නැත්නම් කර්මයක් සිදු කරන්නට බෑ. ඒක නිසා සංඛාර පත්‍ය විඥාණං කියන එකෙන් අදහස් කරන්නේ මනෝ සංචේතන ආහාරය නිසා ප්‍රතිසන්ද විඥාණය ඇති වුණා කියන එකයි. මේ ආහාර කියන එක යොදන්නේ සත්‍ය වෙනවා හේතු වෙනවා කියන අදහස දැක්වීම සඳහා. එතකොට අප පළමුවෙන්ම මෞපසට පිළිසඳ ගන්නා විට ප්‍රතිසන්ද විඥානය පහළ වුණේ මනෝ සංචේතන ආහාරය නිසා. ප්‍රතිසන්ද විඥානය ඇතිවීමට මනෝ සංචේතනාවම පමණක්ම නෙවෙයි හේතු උපාදක වන්නේ. විශේෂයෙන්ම අවිද්‍යාව හේතුකියේ යෙදේ. මොකද කර්ම සංස්කාර රැස් කරන්නේම අවිද්‍යාව නිසා. මේ කර්ම සංස්කාර රැස් කිරීම තුළින් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් අපි මේ රැස් කරන්නේ කියන කරුණ බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බෑ. ඒ තුළින් දුක්ඛ සත්‍ය රැස් වෙනවා, දුක්ඛ සමුදය සත්‍ය රැස් වෙනවා කියන කරුණ දෙකම තේරුම් ගන්නටත් සමහරට බෑ. ඒ කියන්නේ අපි දුක්ඛ සමුදය සත්‍ය රැස් කළාට පස්සේ යම් තැනක ඉපදුනා නම් එතන ඉපදීම ජාතිපි දුක්ඛ, ඉපදීම දුක බඩපත් වෙන මනුෂ්‍ය ලෝකයක් ඉපදුනා. කර්ම සත්‍යයේ විපාකයක් වශයෙන් ඉපදිච්ච දවසේ ඉඳලා අද දක්වා කොච්චර දුක් ගැහෙත අපේ කරදර විඳලා තියෙනවද, අනාගතයේදී තව කොච්චර නම් දුක් විඳින්නට සිදුවේද, මේ ශායම දුකක්ම අපි අද්දෙක්කේ පුනර්භවය ගැන දුනු කර්ම සත්‍යය නිසා. එතකොට මේ කර්ම ශක්තිය කියන්නේ තනිකරම දුක්ඛ සමුදය සත්‍යය. ඒ කියන්නේ කුසල කර්මයේ පවා දුක්ඛ සමුදය සත්‍යය. මේක එදා අපට දකින්නට නොහැකි වුණා. ඒ අවිද්‍යාව එදා අපගේ සිත තුළ තිබුණා. එදා කියන්නේ ගිය ආත්මේ මරණ අවස්ථාවේදී. ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුක. සංකිටේන පංචපාදානස්කන්ධ දුක්ඛ කියන දුක කියන්නේ මොකක්ද? පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම. ඒකයි ඒ අදහස. එතකොට ඒකත් එදා සම්පූර්ණයෙන් තේරුම් ගන්නට නොහැකිකම තිබුණා. ඒ අවිද්‍යාවත් එදා සිටතොල ක්‍රියාත්මක වුණා. එතකොට දුක්ඛේ යඥානං සහ දුක්ඛ සංදේ යඥානං කියන ඒ අවිද්‍යාවේ කොටස් දෙක එදා අපගේ සිටතොල තිබුණා. ඊට අමතරව එදා අපි රහත් වෙලා පින්වම් පාමිට සුදුසු මට්ටමට හිත දියුණු කරලා තිබුණේ නිරෝධ සත්‍ය දැකලා තිබුණේ රහත් ඵලයේ සාක්ෂාත් කරගෙන. වෙනත් වෙනත් මාර්ගඵල ලැබලා තිබුණත් රහත් ඵලයේ සාක්ෂාත් නොකරපු කෙනෙකුට නැවත නූපදී සිටින්නට බෑ. ඒක නිසා රහත් ඵලයෙන් ලැබෙන නිරෝධ සත්‍ය ගැන අවබෝධයක් එදා ලබා තිබුණේ. ඒක නිසා දුක්ඛ නිරෝධී අඥානං කියන ඒ අවිද්‍යාව එදා සිටතොල ක්‍රියාත්මක වුණා. ඊළඟට දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය අඥානං කියන එකත් එදා තිබුණා. දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ගැන නුවණක් තිබුණේ, ඒ ගැන මුලාවක් තිබුණා, ඒ ගැන බැසී අවිද්‍යාවෙන් බැසී සිටියා අපි. එතකොට එතෙන්දී අදහස් කරන්නේ අපි එදා දුක්ඛ සම්දේශ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ සත්‍ය ඡේදසියම නොදැන සිටියා කියන එක නෙවෙයි. අරහත් මාර්ගඵලයේ ලැබීමට සුදුසු මට්ටමට දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ සත්‍යය වඩලා ඒක දැකලා තිබුණේ. සෝවාන් වෙලා හිටියත් දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ සත්‍යය වඩලා තියෙන්නේ. නමුත් ඡේදසියයක්ම නෙවෙයි. අන්න ඒ විදිහට ඉහළ මාර්ගඵල කවරක් ලැබලා තිබුණා ඡේදසියයක්ම දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ සත්‍යය වඩලා නැහැ රහත් වූ කෙනෙක් තමයි. ඒක නැවත ඉපදීම නැතිවන ආකාරයෙන් දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ සත්‍යය වඩලා තිබෙන්නේ. මෙන්න මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය ගැන තිබෙන්නා වූ අවිද්‍යාව එදා සමාගේශිත තුළ තිබෙනවා. එතකොට දුක්ඛේ අඥානං දුක්ඛ සම්දේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ අඥානං කියන අවිද්‍යාව එදා සිත තුළ ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි මනෝ සංචේතන ආහාර නැත්නම් කර්ම සංස්කාර අපි ජනිත කරගත්තේ. මේකත් අමතරව ඒ අවිද්‍යාව තිබුණ නිසා තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමෙන් ග්‍රහණය කරගෙන සිටියා. මේක නිරුද්ධ කරන්නේ අස්මිමානේ නිරුද්ධ කිරීමෙන් රහත් වීම තුළින්. එදා අපි රහත් නොවී සිටිය නිසා අස්මිමානේ නිරුද්ධ කළ නැති නිසා, නිරුද්ධ කරගන්නේ නැතුව සිටපු නිසා අපි අපේ පංචස්කන්ධ ධර්මයන් මමයේ මගේ කියලා අල්ලාගෙන හිටියා, උපාදාන කරගෙන හිටියා. ඒකත් අවිද්‍යාව නිසාමයි සිදු වෙන්නේ. ඊට අමතරව බාහිර ලෝකයේ තියෙන ධර්මතාවයන් ඒ කියන්නේ බාහිර ලෝකයේ තියෙන අජීවි සජීවි කව සංස්කාර ධර්ම හරි උපාදාන කරගෙන සිටියා. ඒකත් අවිද්‍යාව නිසාමයි දර්ශිතතර ක්‍රියාත්මක වුණේ. ඊටත් අමතරව භවයේ රැඳී සිටීමේ අපේක්ෂාවක් තිබුණා. සමහර දුක ගැන සම්පූර්ණයෙන්ම තේරිලා මේ භවයේ මොහොතක්වත් රැඳී සිටීමට සුදුසු නැහැ කියන අවබෝධය එදා ඇති වෙලා තිබුණා. ඒ කියන්නේ ගියාත්මේ මරණ මොහොතේ ඒක තිබුණා. අපිට එදා තේරුම් ගන්නට නොහැකිලා තිබුණා මේ භවයේ නිරුද්ධ කරන්නේ මේ ආකාරයට, ජාතිය නිරුද්ධ වෙන්නේ මේ ආකාරයට කියලා. ඒක දකින්නට නැහැ කියලා අවිද්‍යාව චිත්ත තුළ තිබුණ නිසා භව නිරෝධය දකින්නට නැහැකම නිසා දැන් Taman නැවත උපදින බව දන්නා සුගතියකවත් අඩු වශයෙන් ඉපදලා ඉදිරි මාර්ග ඵල හරි ලබන්නට ඕනේ කියන අදහස තිබුණා භව සංනා විශේෂතුළු ක්‍රියාත්මක වුණා. මෙන්න මේ ආදී අවිද්‍යාව විශේෂතුළු ක්‍රියාත්මක වෙච්ච නිසා අවිද්‍යාපත්‍ය සංස්කාරා සංස්කම්ම සංස්කාර රැස්ුණා මනුෂ්‍යන් චේතනා ආහාරයේ ඒ ප්‍රත්‍යේදා එතන ඒ විට සිදු වුණා. ඒකේ ප්‍රතිපාදයක් වශයෙන් ප්‍රතිසන්ද විඥානයේ මෞකස තුළ ගිය වුණා. දැන් මේ ඇයි තේරෙන්නට ඕන ආහාර සම්බන්ධය කියන එකයි අවිද්‍යා පත්‍ය සංඛාරයි සංඛාර පත්‍ය විඥානං කියන කොටසයි අතර තියෙන සම්බන්ධතාවය. දැන් ප්‍රතිසන්ද විඥානයේ ජනිත වුණා ඒක දැන් ඵලයක්. මොකද්ද ඵලය? අර මනෝ සංචේතන කියන හේතුව නිසා හටගත් ඵලය. මේ විඥාන ආහාර කියලා ආහාර හතරක් කතා කරනකොට අපි කියවා මතකයි මේයි. විඥානයේ ආහාර වෙනවා ප්‍රත්‍ය වෙනවා කුමක් සඳහාද? නාම රූප ධර්මයන් ඇති කර ගැනීම සඳහා. දැන් මෞකෂට ඉස්සෙල්ලාම ප්‍රතිසන්ද විඥානය ඇති වෙච්ච ගමන්ම රූප කොටස ඒ වගේම හදවතක් ඇතිවීමට සිත පහළවීමට සුදුසු රූප කොටස ඒ වගේම ඉස්ත්‍රි භාවයක්ද පුරුෂ භාවයක්ද කියලා තීරණය කරන්නට අවශ්‍ය රූප කොටසක් ඒ ප්‍රතිසන්ද විඥානයේ සමගම උපදිනවා. සහජාතව උපදිනවා. එකටම උපදිනවා. කාය වස්තු භාව කියන රූප කොටස්. මෙන්න මේ රූප කොටස් ඇති උනේ ප්‍රතිසන්ද විඥානය නිසා. ඒක නිසා ප්‍රතිසන්ද විඥානයේ තන හේතුවක් වුණා. කලින් ඵලයක් වූ ප්‍රතිසන්ද විඥානයේ දැන් හේතුවක් බවට පත් වුණා මේ කියපු රූප කොටස් ඇති වීම. ඊට අමතරව මේ ප්‍රතිසන්ද විඥානය ඇති වුණාට පසුව ඊට පස්සේ ඇති වෙන විඥාන ඇතිවීමටත් ඒ ප්‍රතිසන්ද විඥානයම හේතු වෙන නිසා නාම ධර්ම ඇතිවීමටත් ප්‍රතිසන්ද විඥානයේ හේතුවක් වුණා. කලින් ඵලයක් කියලා තිබුණාට දැන් හේතුවක් බවට පත් වෙලා මේ විදිහට මේ නාම රූප ධර්මයන් ඇති කර දීමට ඒක උපකාර වන්නේ. මේ විදිහට ප්‍රතිසන්ද විඥානේශා නාම රූප ධර්ම ඇති වෙනකොට මේ නාම රූප ධර්ම දිගින් දිගට පැවතගෙන යන්නට ප්‍රතිසන්ද විඥානේ පැවැත්ම තිබෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මෙහෙම පාඩයක් කියනවා විඥානං කිහි ආනන්ද මාතුපිච්චකින්න සොක්කමිෂත අපිනකෝ මාතුපිච්චකින් නාම රූපං සමුච්චිෂතේ. මේ ප්‍රතිසන්දි විඥානේ මෞකෂට ආවේ නැත්නම් ආනන්ද නාම රූප ධර්මයන් මේ මෞකෂ තුළ හට ගන්නවද පහළ වෙනවා. ඒක වෙන්නට බෑ. මෙතෙන්දිම පැහැදිලිවම පේනවා මේ විඥානේ ප්‍රතිවෙච්ච නිසා ඒ විඥානීය ආහාරයක් වෙච්ච නිසා අර නාම රූප ධර්මයන් හටගත්තා කියන කාරණා. ඔබ තවත් විස්තර වශයෙන් ප්‍රකාශ කරනවා විඥානන්ගේ ආනන්ද මාතුකෙසෙමින් ඔක්කමිත්තා ඔක්කමිෂ්‍යත අපිනකෝ නාම රූපං එත්තත්හාය අබිනිබ්බත්ෂ්‍යතාති කියේ. මේ විඥානයේ මෞකෂද ඇතුල් වෙලා ටික දවසකදී නැති වෙලා ගියා නම් එහෙම මේ විදිහට ශරීරයක් නිර්මාණය වෙන්නට පුළුවන්. ඒ ශරීරේ වැඩිනාද? වැඩින්නේ නැහැ. වැඩින්නට ප්‍රතිසන්දි විඥානේ තියෙන්න ඕන. ඒක නිසා ප්‍රතිසන්දි විඥානේ නිසා ඒක විඥාන ආහාරේ, ඒ විඥාන ආහාරේ නිසා නාම රූප ධර්මයන් වැඩෙන්නට පටන් ගන්නවා. එතකොට මේ නාම රූප ධර්ම වැඩිවීමට ප්‍රතිසන්දි විඥානේම පමණක්ම නෙවෙයි හේතුනේ. දැන් පටිච්ච සම්පාද ධර්මයන් කියනකොට විඥාන පත්‍යා නාම රූපං කියලා එක හේතුවක් දක්වන්නේ මෙතන මේ එක හේතුවක් වශයෙන් දක්වලා නෙවෙයි අප මේ විතරේ ඉදිරිපත් කරන්නේ අර ආහාර සමුදය රූප සමුදය ආදී වශයෙන් පංචස්කන්ධ සමුදය ඇතිවීමේ සමුදය ධර්මයන් දක්වලා ඒ තුنين පටිච්ච සම්පාද ධර්මයන් මතක ගන්න ආකාරය පෙන්වන්න කරන්නේ. එතකොට මේ නාම රූප ධර්ම ප්‍රතිසන්ද විඥානේ නිසා ඇති වුණා ඒක එක හේතුවක්. ඒක විතරක් නෙවෙයි මම කන බොන ආහාර තේ රූප ඇටීම සඳහා අවශ්‍ය ඒක නිසා ප්‍රබලින් කාන ආහාර කියන එකත් ඒකාන්ත වශයෙන්ම ඒකට හේතු වුණා. ඒක විතරක් තිබිලා මන්දී. ඒ මෞපුෂය තියෙන මේ ළමයා දිගින් දිගට වැඩි වෙදී පවතිනට කර්ම ශක්තිය තියෙන්න ඕන. කර්ම ශක්තිය නැත්තම් කර්මයේ ෂේ වුණා නම් ඕනම කෙනෙකුගේ ජීවිතේ නැති යනවා. ප්‍රතිශාන්ත ජනක කර්ම ශක්තිය ෂේ වෙලියට පස්සේ කෙනෙක් මේ කෙනෙකුට ජීවත් වෙන්නට බෑ. ඒතකොට මෞපුෂය තුළ වුණා කෙනෙක් මේ යන්නට පුළුවන්. ඒ කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම ෂේ වෙ ගියාන. කර්ම ශක්තියේ ප්‍රතිසන්දියගෙන දෙන්නා වූ කර්ම ශක්තිය. එතකොට මනෝ සංචේතන ආහාරත් මෙන්න මේකට හේතු වෙනවා. මොකටද? නාම රූප ඇතිවීම සඳහා. මෙන්න විඥාන පත්‍යා නාම රූපං කියනකොට නාම රූප ඇතිවීම සඳහා ඔය කියන ලද සියලුම ආහාරයන් හේතු වෙච්ච එක මෙයයි දකින්නට ඕනේ. විඥාන ආහාරේ වුණා, මනෝ සංචේතන ආහාරේ සත්‍ය වුණා, ඒ වගේම කබලින්කාර ආහාර කියන ධර්මයන් ප්‍රත්‍ය වුණා හේතු වුණා. දැන් මේ මෞපුෂ තුළ මේ කල රූපේ මේ ආකාරයෙන් වැඩෙනකොට එක කාලයක් යනකොට ඇසකන නාසය ආදී ඉන්ද්‍රියන් පිළිගන්නට පටන් ගන්නවා. ඇස කියන එක විස්තර කරන බුදුරජාණන් වහන්සේ චක්ඛුංකෝ විග්‍රේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනීයං බදාමි කියලා. ඇස කියන්නේ මහණෙනි මම පෙරනි කර්මයෙන් නිර්මිත වෙච්ච දෙයක් කියලා ප්‍රකාශ කරනවා. ඊටාම සරල අදහසේ ප්‍රකාශ කරනවා. කන, නාසය, දිව, ශරීරේ, මනස මේ සියල්ලම පෙරනි කර්මයෙන් නිර්මිත වෙච්ච දෙයක් කියලා බුදුහාමුදුරුවෝ එහෙම ප්‍රකාශ කළා. එතකොට ප්‍රතිසන්දි විඥානයේ ආහාර වෙලා දැන් නාම රූප ධර්මයන් බැදෙනවා. නාම රූප ධර්මයන් බැදෙන කොට කලින් නොතිබුණු ඡයත කන නාසය ආදී ඉන්ද්‍රියම් පිහිටෙනවා. මේ ඉන්ද්‍රියම් පිහිටීම සඳහා අනිවාර්යයෙන්ම මනෝ සංචේතන ආහාරයේ උපකාර ප්‍රතිවිසි. මනෝ සංචේතන කියන ඒ ආහාරය නිසා තමයි, ඒ ප්‍රත්‍ය නිසා තමයි ඒ ඇස කන නාසය ආදී පිහිටන්නේ. මේ මනෝ සංචේතන ආහාර පමණක්ම නෙවෙයි මේ ඉන්ද්‍රිය ධර්මයන් ඇතිවීමට හේතුවයි. පටිච්චසම්පාද ධර්මයන් කියනකොට සංඛාර පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම රූපං කියලා, නාම රූප පත්‍යා සලායතන, නාම රූප නිසා මේ ආයතන හය ඇතිවෙනවායි කියලා කියන්නේ. එතකොට මෙතන නාම රූප නිසා ආයතන හය ඇතිවෙනවා කියන එක තවදුරටත් අපි විග්‍රහ කරලා බලනකොට අර මනෝ සංචේතන ආහාර නිසා සලායතන පහළ වෙනවායි කියලා අවබෝධ කරගත යුතුයි. ඊට අමතරව විඥාණය ආහාර වෙච්ච නිසා ප්‍රත්‍ය වෙච්ච නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් ඇති වෙනවා. ඈ කන නාසය ආදී ඉන්ද්‍රිය ධර්ම. ඒකත් නැදී කබලීකාර ආහාරක් තියෙන්න තෝරන. කන බොන කෑම බීම ලැබෙන්න තෝරන. ඒ ශරීරයේ පෝෂණය වීම සඳහා නැත්නම් පවතින්නේ නැහැ. ඒක නිසා කබලීකාර ආහාර කියන එකත් මේ කියන ලද ඉන්ද්‍රිය ධර්මයන් පහළ වීමට හේතු වෙනවා. මෙන්න මේ විදිහට හේතු ඵල සමුදේ දකින්නට ඕන. දැන් භාවිද්‍යා මනෝ සංචේතනාව නිසා විඥාන කියන එක පහළ වුණා. ඒක හේතුවක්. ඒ විඥාණයම ඒ ආහාර ප්‍රත්‍ය බවට පත් වීම තුළ නිසා ඒක විඥානයේ ඉස්සල ඵලයක් දැන් හේතුවක් බවට පත් වුණා. ඒ හේතුව නිසාම දැන් ඇති වෙනවා නාම රූප ධර්ම. මේ නාම රූප ධර්මයන් ඇති වෙනකොට ආයතන ධර්මයන් පහළ වෙනවා, ඉන්ද්‍රිය ධර්මයන් පහළ වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් පහළ වීමට විඥානයේ හේතු වෙනවා, කර්ම සංඛාර එවත් මනෝ සංචේතනා හේතු වෙනවා, කබලින්කාර ආහාර ආදී හේතු වෙනවා. මේක මෞපුෂ තුල සිදුවන ක්‍රියාදාමයක්. මෞපුෂෙන් එළියට ආවට පස්සෙත් වැඩුණට පස්සෙත් සිදුවන්නේ ওই ක්‍රියාදාමය. විඥාන පත්‍යා නාම රූපං කියනකොට අර ප්‍රතිසන්දි විඥාන ශක්තිය බවාංග චිත්ත පරම්පරාව පවතින නිසා තමයි අපගේ මේ ඇඟ ශාසිත දැන් පවතින්නේ. උපදින දවස දක්වා, මේ දක්වා උපදින දවසේ සිට මේ දක්වාම මේ ශරීරය සහ මේ නාමස්කන්ධ ධර්මයන් පවතින්නේ ප්‍රතිසන්දි විඥානයේ පැවතුණු නිසා. ඒක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ගියා නම් එහෙම චුතිසිතේ නිරුද්ධ වුණා නම් මරණයටපත් වෙනවා. ඒක නිසා මෞපශේදී ඒ ආකාරයෙන් හටගත් ඇසකනනාශය ආදී ඉන්ද්‍රිය ධර්මයන් ඒ හටගත්තාට පසුවත් මෞපුෂයේ සිටීමේදී මෞපුෂෙන් දී වුණාට පස්සෙත් අද දක්වාම පවතින්නේ විඥාන ආහාරය නිසා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ විඥාන ආහාරය පමණක්ම නෙවෙයි ඒකට දැන් තියෙන මේ ඇසකනනාශය ආදී පිළිපීමට හේතු උපකාර වෙලා තියෙන්නේ. අපි කනබන ආහාරත් ඒකට හේතුපාදක වෙලා තියෙනවා. ඊට අමතරව කර්ම ශක්තිය අනිවාර්යයෙන්ම හේතුපාදක වෙලා තියෙනවා. එතකොට එතන මනෝ සංචේතන ආහාරයි, විඥාන ආහාරයි, කබලින්කාර ආහාරයි කියන සියලුම ධර්මයන් ඇසකනනාසාදී ඉන්ද්‍රියම් පිහිටීම සඳහා හේතු වෙනවා. දැන් මේ අයට තේරෙන්නට වෙන අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාන විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතනං කියන කොටස් අර ආහාර සම්බේතුනේ සිදුවන්නේ කෙසේද කියන කරු. දැන් අසකන්නාසාදී දැන් පිළිතලා තියෙන්නේ පිළිතියාට පස්සේ අපිට ඒවට ඇහැට රූපය දැන් පේනවා කනට ශබ්ද එනවා මේ තුنين චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී පහළ වෙනවා. එතකොට චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී පහළ වෙනවා. සලායතන පත්‍යා පස්සෝ කියලා මේ අපටිච්ච සම්පාද ධර්මයන් කියනකොට ඒ නිසා බුදුහාමුදුර ප්‍රකාශ කරනවා මේ සලායතන නිසා ස්පර්ශයේ දන්ත වෙනවා කියන එකයි අදහස. දැන් පස්ස ආහාර කියන එකක් ප්‍රතිකලී කියනවා. කබලීකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා ආහාර කොටස් හතරක් තිබෙනවා. ඒ එකක් තමයි මේ පස්සය කියන එක. පස්සේ පස්සේ වෙනවා හේතු වෙනවා කුමක් සඳහාද? වේදනා ආදී සියලුම ධර්මයන් නැති කර දීම සඳහා. දැන් පංචස්කන්ධ සමුදය ගැන කතා කරනකොට කියවා මේ ඇයට මතක් වෙන්න ඕන දැනුම්. පස්ස සමුදය වේදනා සමුදය, පස්ස සමුදය සංඥා සමුදය, පස්ස සමුදය සංස්කාර සමුදය කියලා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා, පස්සේ නිසා සංඥාව ඇති වෙනවා, පස්සේ නිසා සංස්කාර ධම්ම ඇති වෙනවා කියලා. මේකම බුදුරජාණන් වහන්සේ වෙනත් ආකාරයේ වචන වලින් පටිච්චසම්පාද ධර්මයන් විස්තර කරනකොට කියනවා. සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා. එතකොට අර වේදනා මේ පස්ස සමුදය වේදනා සමුදය කියන එක තමයි ඒ කියන්නේ. එතකොට වේදනාවක් ආවට පස්සේ වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බහෝ කියන දිගටම විස්තරේ යනවා. වේදනාව නිසා සංහාව ඇති වෙනවා, සංහාව නිසා උපාදාන ඇති වෙනවා, උපාදාන නිසා කර්ම සංස්කාර කර්ම භව රැස් වෙනවා. මේ සංහා උපාදාන කර්ම භව කියන ඒවා ඔක්කොම අයත්න්නේ සංස්කාර ස්කන්ධයේ. ඇහැට රූපයක් පෙනුනාට පස්සේ කලින්ම චක්කු විඥාන සිට පහළ වෙනවා. චක්කු විඥාන සිට පහළ වුණාට පස්සේ රූපේ හඳුනා ගන්නා රූප සංඥාවකින් ඒ හඳුනාගත් රූප සංඥාවට අනුකූල වන ආකාරයෙන් වේදනාවක් දැනෙනවා. රූප සංඥේ චක්කු සංපස්සජා වේදනාව. ඊ වේදනාව ඊට පස්සේ උපාදාන කරනවා. සමහරට මම මගේ කියලා හිතනවා. ඒකට ඇලෙනවා නැත්නම් බැඳෙනවා. දුක් වේදනාව නම් ගැටෙනවා. තව තවත් දුරට ඒව අපි ලබා ගැනීමට අපේක්ෂා ඇතිනවා. මේ විදිහට චිත්ත සංස්කාර ධර්ම ගලනවා. මේ සියල්ලම තමයි බුදුරජාණන් වහන්සේ පස්ස ආහාර කියන එක විස්තර කළේ. පස්සේ කියන එක ආවට පස්සේ ආවට පසුව අර සංඥාවක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා. ඔක්කොම චිත්ත සංස්කාර ධර්මත් ඇති වෙනවා. ඔක්කොම කිව්වේ වේදනා පත්‍ය සංහා, සංහා කියන්නේ චිත්ත සංස්කාර ධර්මයක්, සංහා පත්‍ය උපාදාන, උපාදාන කියන්නේ චිත්ත සංස්කාර ධර්මයක්, උපාදාන පත්‍ය භව, භව කියන්නේ කර්ම භව කියන්නේ චිත්ත සංස්කාර ධර්ම. දැන් කර්ම භව කියන්නේ චිත්ත සංස්කාර ධර්ම කියනකොට මේ ඇයිද නේද අනිරායශයෙන්ම හිතට මතින්ද ඕනේ මෙතන මනෝ සංචේතන ආහාරයක් කියන්නක වෙනවනේ කියලා. දැන් පස්සය ආහාර, පස්ස ආහාර නිසා ඒක ප්‍රත්‍යවේක නිසා දැන් මෙතන මනෝ සංචේතන ආහාරය ඇතිවීමට ඒක හේතු වුණා. පස්සය කියන එක. මේක සමහරවිට මෙයාට පැටලිච්චයි ඇති ඒ වාට නිවේශකවට ගියාට පස්සේ මේ දේශනේ හොඳට අහන්න. එතකොට කිසිම පැටලිල්ලක් නැතුව අවබෝධ කරගන්නත් පුළුවන් වෙයි. එතකොට දැන් පස්සේ නිසා වේදනාව ඇතිවෙනවා, සංඥා ඇතිවෙනවා, සංස්කාර ඇතිවෙනවා. නැත්තම් පස්සේ නිසා වේදනාව ඇතිවෙනවා, තණ්හා ඇතිවෙනවා, උපාදාන ඇතිවෙනවා, කර්ම භව ඇතිවෙනවා. මේ කර්ම භව ඇති වෙනකොටම කර්ම භව කියන්නේ මනෝ සංචේතනම. මේ මනෝ සංචේතනන් ඇතිවීමට පස්සේ කියන හේතුව උපකාර වුණා. පස්ස ආකාරයයි එතන ඒ හේතුණ ප්‍රත්‍ය වුණ ධර්මයි. එතකොට කර්ම සංස්කාර ජනිත වීමට මනෝ සංචය පස්සෙම පමණක් නෙවෙයි හේතු වෙන්නේ කියන කරුණ මම මුලදිම කියනවා. අර අවිද්‍යාදී කියපු කරුණ ඔක්කොම මෙතෙන්ද යොදා ගන්නට ඕන. මනෝ සංචේතන ආහාරය ක්‍රියාත්මක වීමට නම් පස්සේ පමණක් පස්ස ආහාරේ පමණක් තිබිලා නැදී අවිද්‍යාව ආදී කරුණුත් තියෙන්නට ඕන. චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන නොදන්නාකම මම මගේ කියලා හිතන එක උපාදාන කරන එක ආදී කරුණු. දැන් ඇහැට පෙනෙන රූපයක් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇහැට පෙනෙන රූපේ දැකලා අපි ඇලුම් කරනවා නම් තනිකර එතන අවිද්‍යාවක් තියෙනවා. ගැටෙනවා නම් තනිකර එතන අවිද්‍යාවක් තියෙනවා. නැත්නම් අපි හිතමු මේ රූපේ දැකලා ආශා කරනවා, කාමරාගයක් ඇති වෙනවා, නැත්නම් ලෝභයක් ඇති වෙනවා, ලබා ගන්නට ඕනේ කියලා අපේක්ෂාවක් ඇති වෙනවා, නැත්නම් දැඩි ලෝභයක් ඇති වෙනවා. මේ ඔක්කොම මේ අවිද්‍යාව නිසා ඇති වෙනවා. ඊට අමතර මේ රූපේ පිළිබඳ වැරදි ආකාරයෙන් සිතනවා කියලා හිතමු දකින්න ලද රූපේ හතුරු කෙනෙක් නරක කෙනෙක් මට වෛර කරපු කෙනෙක් ආදී වශයෙන් මේ විදිහට හිතන්නේ අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාදී හේතුප්‍රත්‍ය ධර්මයන් පවතින නිසා අර කියන ලද භව සංස්කාර ජනිත වෙනවා. එතකොට පස්ස සමුදේ වෙච්ච නිසා පස්සේ ආහාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙච්ච නිසා දැන් මේ කියන ලද චිත්ත සංස්කාර ධර්ම සෑම එකක්ම ඇති වුණා. වේදනා ස්කන්ධය ජනිත වුණා, සංඥා ස්කන්ධය ජනිත වුණා, සංස්කාර ස්කන්ධය ජනිත වුණා, පස්සේ ඇති වෙනකොටම විඥාන ස්කන්ධයත් ජනිත වුණා. දැන් තේරෙන් ගන්නට ඕනේ මේ පංචස්කන්ධ ධර්මයන් කොයි විදිහටද හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් ක්‍රියාත්මක වෙවි, ක්‍රියාත්මක වී මේ දක්වා මේ මොහොත දක්වාම සංසාරයේ පුරාම පැමිණේ. ඉදිරියට යන්නේ ඔය විදිහට. මේ ගමන නතර කරන්නට නම් අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරන්න ඕන, සංස්කාර නිරුද්ධ කරලා ප්‍රතිසන්ධි විඥානය ඇති වෙන එක සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න ඕන. එහෙම නැතුව කිසිදාක ඒක නිරුද්ධ කරන්නට බෑ. ඒකම නම් මනෝ සංචේතන ආහාර නිරුද්ධ කරන්නට ඕන, විඥාන ආහාරය නිරුද්ධ කරන්නට ඕන. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ ආහාර හතරේ සමුදය ගැන කතා කරනකොට කියනවා තණ්හා සමුදයෝ, තණ්හා සම්බය ආහාර සම්බය කියලා. තණ්හාව නිසායි ආහාර හතර ජනිතවන්නේ කියලා. මේව ගැඹුරු කාරණා. අද මේ දේශනාවට ඒක අදාළවන්නේ නැහැ. ඒක වෙන දවසක සුදුසු අවස්ථාවක මේ ඇති කියන්නේ. එතකොට මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් දිගින් දිගට සංසාරයේ පුරා ගමන් කළේ මේ ආකාරයෙන් කියන කරුණ මේ ඇයිට දැන් අවබෝධයලා පෙනී ආයිසේ. මා කලින් කීවා විඥානයේ ඇතිවීමට නාම රූප සමුදය විඥාන සමුදය නාම රූප හේතු වේිත විඥානයේ ඇති විඥානයේ පැවතීමට නාම රූප තිබිය යුතුයි කියන කරුණ. මේකම බුදුරජාණන් වහන්සේ පටිච්චසම්පාද ධර්මයන් කියනකොට නාම රූප පත්‍ය විඥානං කියලා එතන ඒකම අනිත් පැත්තට ප්‍රකාශ කොට වදාරලා තියෙනවා. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියලා ওই දෙකම. නාම රූප නිසා විඥානයක් පවතිනවා, විඥානය නිසා නාම රූපත් පවතිනවා කියලා. එතකොට මේ නාම රූප පවතින්නේ විඥානය නිසා කියන කරුණ මුලදී ප්‍රකාශ කළා. ප්‍රතිසන්දි විඥානය මෙතන විඥාන ආහාරය. ඒ ප්‍රතිසන්දි විඥානයේ දිගින් දිගට පවතින නිසා මේ නාම රූප ධර්මයන් මෙසේ පවතිනවා. එතකොට ඒක එකිනෙකට උපකාර වෙමින් පවත්නා වූ ධර්මතා දෙකක්. විඥාණය නාම රූප ප්‍රයත්න සඳහා උපකාර වෙනවා, නාම රූප ධර්මයන් විඥාණය ප්‍රයත්න සඳහා එකට හේතු උපකාර වෙනවා. හරියට දැලි දෙකක් එකට හේතු කරලා හිටවල තියනවා වගේ. පළවෙනි ලැල්ල දෙවෙනි ලැල්ල ප්‍රයත්න සඳහා හේතු වෙනවා, දෙවෙනි ලැල්ල පළවෙනි ලැල්ලේ ප්‍රයත්න සඳහා හේතු වෙනවා. එක ලැල්ලක් උගත්තොත් අර ලැල්ල අනිත් ලැල්ලට හිටින්නට බෑ, බිමට වැටෙනවා. මෙන්න මේ විදිහට ප්‍රතිසන්දි විඥාණය සම්පූර්ණයෙන් නිරුද්ධ වී ගියොත් එහෙම කියන්නේ අය කවදාවත් මේ ජීවිතේ උපදින්න තිය ආකාරයෙන් නිරුද්ධ වී ගියොත් මේ නාම රූප ධර්මයන්ට පවතින්නට බෑ. මේ නාම රූප ධර්මයන් සම්පූර්ණයෙන් නිරුද්ධ වී ගියොත් එහෙම ප්‍රතිසන්දි විඥාණයට පවතින්නට බෑ. මේ ජීවිතය සුත වෙන තැනක ගිහිල්ලා ඊළඟ භවයේ උපදින එක නෙවෙයි මම මේ කියන්නේ. මෙන්න මේ තත්ත්වය අවබෝධ කරගන්න. එතකොට අර කර්ම භව රැසුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ භව පත්‍යා ජාති නැවත භවය නිසා කර්ම භවය නිසා නැවත ජාතිය ගැන දෙනවා කියලා. මේකම තමයි සංස්කාර පත්‍යා විඥානං කියලා මුලදී ප්‍රකාශ කළේ. මෙන්න මේ ආකාරයෙන් පටිච්චසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමය අර කලින් කියන ලද පංචස්කන්ධ සම්බන්ධය තුළින් ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කරගන්න බලන්න. එම අවබෝධ වෙනකොට සංනික්‍රම අනාත්ම ලක්ෂණය තමාට ඉතාමත්ම හොඳින් ප්‍රකටව අවබෝධ වේවි. මේවා මීමී හේතුන් නිසා හටගත් ඵල ධර්ම විනා මම කියන එක, මගේ කියන එක, මගේ ආත්මය කියන එක සම්පූර්ණ මුලාවක්. මෙතන සංනික්‍රම මේ ධර්ම හේතුඵල ක්‍රියාදාමයක් කියන එක අවබෝධ වේවි. එතකොට පටිච්චසම්පාදත උපපරික්කටි කියන එක තේරුම් ගන්නට පුළුවන්කම ලැබේ. කාල වේලාව අවකාශ දුන නිසා මෙම දේශනාවද නිම කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. මෙම දේශනාවෙන් අපි මේ සත්‍යඥාන සූත්‍රය අතුලෙන් කරන ලද දේශනා මාලාව නිම කරමු. ඇත්ත වශයෙන්ම මේ අද කරපු දේශනාව තව දේශනා 15ක් 20කින්වත් නිම කරන්නට බැරි එකක් අපි මේ ඉතා කෙටියෙන් සාරාංශ වශයෙන් කියේ. මේ දක්වා අපි මේ සත්‍යඥාන සූත්‍රයෙන්දී විස්තර කරන කණ්ඩෝලින් මේ විස්තර කළේ පෙන්නුම් කළේ සත්‍යඥාන පුරුෂලෝ භික්ඛවේ භික්ඛෝ දේවෝද පරික්ඛේ මස්මින් ධම්ම විනේ උචිතවා කේවලී උත්තම පුරුෂයෝටි උච්චතේ කියන පාඩය. ස්ථාන හතක දක්ෂෝ භික්ෂුව එමකේම තුන් ආකාරයකින් නුවණින් විමස විමසා දකින්නට පුළුවන් භික්ෂුව ඉමස්මින් ධම්ම විනේ මේ ධර්ම විනේ මේ බුද්ධ ශාසනයේ උත්තම පුරුෂයෙකුට විච්ඡේදී මේ රහතෝ කෙනෙක්ය කියලා ප්‍රකාශ කරනවා. එහිදී ස්ථාන හතේ දක්ෂ භාවය කියනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එක එක ස්කන්ධයන් පිළිබඳව ආකාර හතකින් හතකින් අවබෝධ කරගත යුතු ආකාරය කලමින් දැක්වේ. රූපංච පජානාති, රූප සමුදයන්ද පජානාති, රූප නිරෝධංච පජානාති, රූප නිරෝධගාමී පටිපදංච පජානාති, රූපංච රූපංච ආශාදංච ආදීනංච නිස්සන්නංච පජානාති. රූපේ රූප සමුදේ රූප නිරෝධේ රූප නිරෝධගාමී පටිපදාව කියන කරුණු හතරයි. රූපේ ආශ්‍රාදයයි රූපේ ආදීනමයි රූපේ කෙනින් නික්මෙන එක රූපේ කෙනේ තියෙන සඳරාගේ නැත්තටම නැති කරන රූපේ මිශ්‍රණයයි කියන කරුණු දැනගත යුතුයි. එතන කරුණු හතක්. මේ වගේම තමයි වේදනා වේදනා සම්දේ වේදනා නිරෝධේ වේදනා නිරෝධගාමිනී පටිපදාව දකිනු. එතන කරුණු හතරක් තිබෙනවා. වේදනාවේ ආශ්‍රාදය දැනගන්න තෝනේ ආදීනමයක් දකිනු වෙනවා. ඒ වගේම වේදනාවෙන් නිදීම මිශ්‍රණයක් අපි අවබෝධ කරගත යුතු වෙනවා. මේ ආකාරයෙන් සංඥා සංඛාර විඥාන පිළිබඳවත් අපේ කර්මය ඉදිරිපත් කළා. ඊට පස්සේ දිනුද පරිචේ තුන ආකාරයකින් නොනින් විමසයවසා බලන ආකාරයෙන් බල දැලිය යුතු බව බුදුහාමුදුර දැක්වේ. ධාතු සෝප පරික්කතේ ධාතු වශයෙන් නොනින් විමසයෙන් සා දකින්නට ඕන. ආසන සෝප පරික්කතේ ආසන වශයෙන් නොනින් දකින්නට ඕන. ඒ වගේම මේ අද කියේ විදියට පටිච්ච සම්පාද සෝප පරික්කතේ පටිච්ච සම්පාද ධම්මයන්ගේ ක්‍රියාදාමයේ වශයෙන් මේ පංචස්කන්ධ ධම්මයන්ගේ පැවැත්ම දකින්නට ඕන. ඒ ආකාරයෙන් දැකීම තුළින් මේ ඇයට ඒ ධර්මයන් නිෂ්පරිදව අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධයම කවදා හෝ දවසක නිවන් දැකීම සඳහා හේතුඋපනිශ්‍රේ වෙනවා ඇති. එසේම හේතුඋපනිශ්‍රේ වී එම හේතුඋපනිශ්‍රේ වී නිවන් අවබෝධ කර ගැනීමට මේ ඇයට වාසනා ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදණී කරමින් මේ දේශනාව දැන් ඉම කරමු. දැන් අප දෙවියන්ට පින් දෙමු. ආකාශත්තාදී කියන පාඨයේ කවුරුත් එකට කියමු. ආකාශත්තාදී බුම්මත්තා දේවා නාගමෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිනම් රක්ඛන්තු ශාසනං. ආකාශත්තාදී බුම්මත්තා දේවා නාගමෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිනම් රක්ඛන්තු දේශනං. ආකාශත්තාදී බුම්මත්තා දේවා නාගමෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිනම් රක්ඛන්තු නම් පරන්තේ ප්‍රාර්ථනා කරමින් පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා පමච්චතු. මේ කළ සියලුම සර සත්‍ය මේ ඇතිව නිසන සීමිත වාසනා සත්‍ය දා වේවා. විවාදන ශේෂ නිච්ඡං මද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනේ වෙච තෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමිඤ්ඤතු. සෝපත්තේවා නිවස ලැබේවා.